හැම දිනාටම තෙරුවන් සරණයි. අපි හූස්ටන් බෞද්ධ විහාරස්ථානයේ ආරම්භ කරපු මේ 5 දින භාවනා වැඩමුළුවේ අද මේ අවසාන වෙන්නේ 4 වන දිනයයි. මේ දක්වා පැහැදිලි කරගෙන ආවා වර්තමානයේ සාමාන්‍යයෙන් දිහි උපාසක උපාසිකාවන්ට තමන්ගේ රැකී රක්ෂා ආදී දේවල් සිදු කරමින් ගෘහස්ථ කටයුතු සිදු කරමින් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ සතිපට්ඨාන භාවනාවක් වඩාගන්නේ කොහොමද? ඒකට අපි පෙන්වුවේ මේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව එතකොට තමන්ගේ දෛනික ජීවිතයේදී ගිහි ස්වභාවය, ගෘහස්ථ ස්වභාවයේ තියෙන කටයුතු කරගෙන යන්නේ සිදු කරගෙන යන්න පුළුවන් භාවනාවක් බවට මේ පින්වතුන්ට ඔය දීලා තියෙන කමඨහන තමන්ගේ දේවල් එකතු කරගන්න නැතුව, තමන්ගේ පඬිතකම් ගාව ගන්න නැතුව කරොත් අනාගතයේ තීරේ මේ මේකක් තමයි මේ අපිට කරන්න පුළුවන් දෙයක් කියලා මේක. තමන්ගේ පඬිතකම් ටික එකතු කරගෙන ගලොත් ওই භාවනාවෙන් කිසි වැඩකුත් නැහැ. වෙන භාවනා කරන්නත් බෑ. මොකද භාවනාව කියන්නේ භාවනාවෙන් ලැබෙන ඵලය මේ මානව හිමිකම් ආරක්ෂා වීම නෙමෙයි. පඬිතකම කියන එක මානව හිමිකම. උගත්කම කියන එක මානව හිමිකම. මනුස්සයන්ට තියෙන දෙයක්. ඒ ටික අහිමි වෙනවා සමාධි ශික්ෂාවේදී. ප්‍රඥා ශික්ෂාවේදී ඊටත් වැඩිය ඒ දේවල් අහිමි වෙනවා. දැන් ඒ විදිහට තමයි මේ ශික්ෂා තුන තියෙන්නේ. එහෙනම් සියලු උගත්කම් තියෙන්නේ මොන ශික්ෂාව තුළද? සීල ශික්ෂාව. ශිල්ප ශාස්ත්‍ර තියෙන්නේ කොහෙද? සීල ශික්ෂාව තුළ. සමාධි ශික්ෂාව තුළ ඒ දැනුම නැතුව නෙමෙයි. සමාධි ශික්ෂාව දියුණු වෙන්න ඒ දැනුමට ආවාස දැනුමෙන් ප්‍රයෝජන ගන්න මානව මනුස්සකම් ටික අහක් වෙලා යනවා. එහෙනම් මේ මනුස්සකම තුළ මේ සමාධි ශික්ෂාව කියන එකේ බාධක ටිකක් තියෙනවා. සමාධි ශික්ෂාව වඩනකොට බාධක ටික අපේ අයිතිවාසිකම් ටිකක්. මේ බාධක ටික එන්නේ කොයි වෙලේද? සමාධි ශික්ෂාවක් ආරම්භ කරනකොට ඒ සමාධි ශික්ෂාවෙන් මනස්තලයේ වෙනස් කරනවා. සමාධි ශික්ෂාව තුළින් වෙනස් කරන මනස්තලයේ තමයි දැන් අපි ඉන්නේ කාම ලෝකේ. අපේ මනස සක්‍රිය වෙන්නේ කාම ලෝකයක. කාම ලෝකය කියන්නේ මිනිස්සේ ජීවත් වෙන ලෝකේ කාම ලෝකේ. දෙවියන් ජීවත් වෙන ලෝකේ දේවත්වයේ මානසික තත්ත්වයක් තියෙන්නේ. දෙවියන්ට සිතුම් පැතුම් ඇති වෙන්නේ, මිනිස්යාට සිතුම් පැතුම් ඇති වෙන්නේ, සතර අපාය සත්තුන්ට සිතුම් පැතුම් ඇති වෙන්නේ මේ කාමාවචර ස්වરૂපයේදී. එහෙනම් අපි ඉන්නේ කාම ලෝකේ. අපේ සිතුම් පැතුම් උඩ තියෙන්නේ මොනවද? කාමයයි. කාමයේ නැතුව සිතුම් පැතුම් ඇති වෙන්නේ නැහැ අපිට. ඒකයි මේ කාමාවචර සත්තුන්ගේ හැටි. තම තමන් බරුවට හිදුවට වැඩක් නැහැ, මම නම් එහෙම නැහැ කියලා එහෙම හිතන්න පුළුවන් කෙනෙකුට ඒක තමයි පණ්ඩිතකම කියලා කියන්නේ. ඒක තමයි නොදැනුවත්කම කියලා කියන්නේ. දැන් මෙන්න මේ කාම ස්වરૂපය නැතුවත් මිනිස්සෙකුට හිතේ. හැබැයි මිනිස්යාගේ මනුස්සත්වයේ තුල වෙනසක් තියෙනවා. මේ කාමයේ අහක් වුණාම මිනිස්යාගේ මානව හිමිකම් අහිමි වෙනවා. මානව හිමිකම් අහිමි වෙනවා. දැන් ඔන්න ඔතන තමයි ওই භාවනාවේ තියෙන ගැටලු ගහගත් භාගය. එහෙනම් මේ කාමය කියන එක අන්තර්ගත වෙනකොට මනසේ මේ සිත් අරමුණු වලම අපි මේ කිව්වේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කොහෙද තියෙන්නේ? ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට එන අරමුණක කියලා මම පැහැදිලි කරා. එහෙම නැතු මේ පොතේ තියෙන එකක් නෙමෙයි මේක. එතකොට දැන් ඒ කාම ස්වરૂපයේ තියෙන්නේ සිතක නෙමෙයි තියෙන්නේ, සිත කාමයේ නෙමෙයි, සිතුවිලි ස්වરૂපයක්. සිතුවිලි ටිකක් තමයි කාමයට අන්තර්ගත වෙන්නේ. ඒක නිසාවෙන් දැන් අපි දැනගන්න ඕනේ අර සම්මා වායාමය ගැන මම ඊයේ කියා දුන්නා. සම්මා වායාමය තුලින් අහක් කරන්න හදන්නේ සම්මා වායාමය කියන්නේ මොකද්ද? සතර සම්ප්‍රදාන වීරිය කිව්වා. සතර සම්ප්‍රදාන වීරිය තුල අන්තර්ගතය මොකද්ද? අන්තර්ගතය තමයි නූපං අකුසල් නූපදින වීරියක් තියෙනවා. උපං අකුසලය මැඩපැවැත්වීමේ වීරියක් තියෙනවා. ඒ වගේ නූපං කුසලයේ උපදීමේ වීරයක් තියෙන්න ඕන. උපං කුසලය වැඩි දියුණු කිරීමේ වීරයක් තියෙන්න ඕන. දැන් මේක මේ ගැන කාට හරි හරියට දැනගන්න නම් මොනවද මුලින්ම දැනගන්න ඕනේ? දැන් සතර සම්ප්‍රදාන වීරිය කියන එක දැනගන්න තමන්ගේ මහන්සිය සල්ලි දුප්පත් වෙලා ඉපදිච්ච මිනිස්සෙක් එයාගේ මහන්සියෙන් උත්සාහයෙන් කෝටිපතියෙක් වුණා කියලා මේ මේ සතර ධර්ම ප්‍රධාන වීර්ය හඳුන ගන්න පුළුවන් බෑ. උප්පත්තියෙන් මේ මලපොතේ අකුරක් දන්නේ නැති මිනිස්සු තමයි උපදින්නේ. මේ මිනිස්සයා උත්සාහයෙන් පුළුවන් තරම් උත්සාහ අරගෙන 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 මේ ලෝකෙ තියෙන ඉහළම උගත වුණා කිව්වට මේකට සම්බන්ධයක් තියෙද? ඒ තනක් තියෙන උත්සාහයක් නෑ. ඒව සම්බන්ධ නෑ මේ සතර ධර්ම ප්‍රධාන වීර්යට. එකින්ද තම තමන්ගේ මෙච්චර කල් ගත්ත උත්සාහය කාම ලෝකයට අදාළ උත්සාහය, මනුස්සත්වයට අදාළ උත්සාහය. ඒකෙන් තම තමන් පොහොසත් වෙන්න ඇති, ඒ වගේම උගත් වෙන්න ඇති, තව වෙන වෙන ශිල්ප ඥාන ලබා ගන්න ඇති, හැකියාවල් ලබා ගන්න ඇති. මේවා මානෝහිමිකම්. මේවා එක්ක ධර්මයක් අධ්‍යාත්මික මෙහෙය එකක් නෑ. අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි ඔය. මම ඉදා මුලින්ම දවසේ කිව්වා ඔය ඔක්කොම භෞතික දියුණුව. භෞතික පුහුණු. ඔය උත්සාහය තම තමන්ගේ මේ ජීවිත කාලයේදී කරපු සියලුම උත්සාහ භෞතික පුහුණුවකට කරපු උත්සාහය. අඩුගාන අධ්‍යාත්මික පුහුණුවකට කරපු උත්සාහයක් විදිහට සලකන්නේ නැහැ ධර්මී ආමිෂ පින්කම. මොකද නිවන් දකින මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥා. එනින්ද තමන්ගේ සාමාන්‍යයෙන් කාමාවචර කුසල් කරන්න ගත්තේ උත්සාහයවත් ඔය කියන තැනට වැටෙන්නේ නැහැ කියලා මම පැහැදිලි කරලා පෙන්නුවයි. එහෙමනම් මෙන්න මේ සම්මා වායාමයේ එක තමයි මේ ගැටලු ටික තියෙන්නේ. සම්මා වායාමය හදන්න අලුතෙන් අපි පුහුණු විය යුතුයි. මිනිස්සෙකුට උප්පත්තියෙන් ලැබිච්ච දෙයක් නෙවෙයි මේක. පුහුණුවෙන්ම ලබා ගන්න ඕනේ දෙයක්. හැබැයි වෙනස තියෙන්නේ සම්මා වායාමයේ කියන එක තිරිසනෙකුට කවදාවත් හදන්න බෑ. සතර අපායේ කිසිම සතෙකුට හදාගන්න බෑ උත්සාහ ගත්තට. හදන්න උත්සාහයක් එන්නේ නැහැ. සම්මා වායාමයේ උප්පත්ති මනුසත්ත්වයේ ඉපදුණු ඕන කෙනෙකුට හදන්න පුළුවන්. ඒකින්ද මේ බුදුහාමුදුරුම් දේශනා කරනවා මනුස්සත්වයේ දුර්ලභයි. මොකද මනුස්සයාට මේ හැකියාව තියෙනවා. හැබැයි මනුස්සයා පණ්ඩිත වුණොත් මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ පණ්ඩිත වෙනවා කියන්නේ දැනටත් තියෙන්නේ එහෙම උත්සාහයක් මල් ළඟ කියලා තියෙන එක මම පණ්ඩිතකම. මගේ ඒවට සුදුසුකම් තියෙනවා. ඒත් නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සුදුසුකම තියෙන්නේ මනුස්සත්වයේ උප්පත්තිය ලැබුවොත්. ඒක නැත්නම් තමන්ගේ පරම්පරාවවත් තමන් මෙච්චර කල් කරපු ගියාවවත් තමන්ගේ උගච්චමවත් තමන්ගේ පොහොසත්චමවත් තමන්ගේ සිල්වච්චමවත් මේව නෙමෙයි මෙතෙන්ට අදාළ. ඒක ඒවා එහෙම හිතන හිතන තැන මේ සම්මා වායාමයට බාධක ටිකක් එනවා. මේ බාධක මොනවද? බාධක වර්ග දෙකක් බුදුහාමුදුරු පෙන්නනවා. දැන් කාම ලෝකයට ආවේනික වෙච්ච බාධක ටිකක් අපිට තියෙනවා. ඒවනම් අපේ මානව හිමිකම්. මේවා තමයි මානව හිමිකම් කියන්නේ. ඒතකොට කාම ලෝකයට ආවේනික වෙච්ච බාධක පහක් තියෙනවා. මේ සම්මා වායාමයේ ගන්න දෙන්නේ. සම්මා වායාමයේ දිනු වෙන්න දෙන්නේ නැහැ එකෙන්. ඒ කියන්නේ නූපං අකුසල නූපදීන වීරියට යන්න බෑ. උපං අකුසලය මැඩපවත්වන වීරියට යන්න බෑ. එහෙම නැත්නම් නූපං කුසලිය උපදව ගන්න බෑ අපිට. ඒ ඉන්නේ මේ කාම ලෝකයට ආවේනික බාධා බාධක පහින්ද. බාධක නෙමෙයි මේ කාම ලෝකයට උදව්කාරය. එතකොට මේ සතර සම්ප්‍රදාන වීරියට හතුරු කම් කරනවා ඒගොල්ලෝ. මේවත් ධම්ම, චිත තුල හටගන්න දේවල්. මේ කාම ලෝකයට ආවේනික බාධක පහක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි කරනවා. සංසාරයටම ආවේනික, සංසාර විමුක්තියට. එතකොට දැන් සතර සම්මාප්‍රධාන වීරිය සම්මා වායාමයේ බලපාන්නේ සමාධි ශික්ෂාවටයි. සතර සම්මාප්‍රධාන වීරිය හැදෙනවා සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනකොට. දැන් සීල ශික්ෂාව තුළ එහෙම වීරියක් අන්තර්ගත නැහැ. එතකොට අර මානෝ හිමිකම් විදියට තියෙන අපේ හිමිකම් වෙන බාධක පහ බලපාන්නේ සමාධි ශික්ෂාවේදී. ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරන වෙනත් පරියායකින් මේ සංසාරයේ සමාධි ශික්ෂාවට හා ප්‍රඥා ශික්ෂාවට කියන දෙකටම බලපාන බාධක ගණන 10ක්. ඒවත් ධම්ම, සිත තුල හටගන්නේ ඒවා. භෞතික දේවල් නෙමෙයි. භෞතික සත්ත්ව පුජ්‍යල ස්වરૂප නෙමෙයි. සත්ත්ව වෙනස් සත්ත්වයන්ගේ බලවේග නෙමෙයි. අමනුෂ්‍ය ප්‍රශ්න නෙමෙයි මේවා. තමන්ගේම මනුෂ්‍ය ප්‍රශ්න. ඒක අල්ලපු ගෙදර මනුස්සයාගේ ප්‍රශ්නයක් නෙමෙයි, තමන්ගේම ප්‍රශ්නයක්. ළඟ ඉන්න මනුස්සයාගේ ප්‍රශ්නයක් නෙමෙයි, තමන්ගේම ප්‍රශ්නයක් මේ. මොනවද මේ? අර කාම ලෝකයට විතරක් බලපාන බාධක පහ ධර්මයේ හඳුන්වනවා පංච නීවරණ. නීවරණ ධර්ම පහ. නීවරණ නිවන ආවරණය කරන. දැන් කාම ලෝකයේ නිලම සත්තුන්ට තියෙන ප්‍රශ්නයක් ඒක. ඒක ඉදින් තම තමන්ටත් ඔය දැන් සීල් සමාදන් වුණා, දන් දුන්නා කියලා ඔය ඕකෙන් නිවන නීවරණ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. මනුස්සයෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වයසට යනකොට නීවරණ අඩු වෙනවා කියලා කන එන්නේ එන්නේ වැඩි වෙනවා. නීවරණ කියන්නේ මානව හිමිකම. නීවරණ කියන්නේ දේව හිමිකම. නීවරණ කියන්නේ තිරිසං හිමිකම. නීවරණ කියන්නේ කාම ලෝකයේ සත්තුන්ගේ හිමිකම. දැන් ඒ හිමිකම මට නෑ කියන්න කවුරු හරි යනවා නම් ඉන්දැට ඒ නීවරණම තමයි හිමිකම වෙන්නේ. දැන් ඔන්න ඉස්සෙල්ලම එතකොට බාධක ටික හඳුන ගමු. මේ නීවරණ කියන්නේ සම්මා වායාමයටම බාධක වෙලා කියන එක. හැබැයි සම්මා සතිය, සම්මා සමාධිය මෙන්න මේ වටත් බාධක වෙනවා කියලා තව ධර්මතා 10ක් තියෙනවා. ඒවා බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා මාරපාක්ෂික ධර්ම කියලා. මාරපාක්ෂික ධර්ම අපිට පස්සේ පැහැදිලි කරමු. අද ඉගෙන ගන්න බලමු මේ මානව හිමිකම් වලින් බාධා වෙලා තියෙන මනුස්සයන්ට විතරක් ආවේනික වෙච්ච සමාධි ශික්ෂාවට බාධක වෙච්ච අපි ළඟ තියෙන දැන් අපිට උදව් වෙන මෙච්චර කල් ජීවත් වෙන්න උදව් වුණ මේ පින්වතුන්ට නම් ලංකාවේ ඉඳලා ඇමරිකාවට යන්න උදව් වුණ නිවන් වල උදව්වක් නැත්නම් කවුරුකවත් මේ රටකින් රටකටවත් යන්න බැහැ. එච්චර සමහන්ට හිතවත් මේවා. එච්චර තමන්ගේ ජීවිතයේ ජීර්ණ වෙච්චා. ඒ ටික අයින් කරහඳ අපිට අයින් කරහඳ ගියොත් ඒ බලවේග ටික, ඒ ධර්මතාවය අපිට මොනව කරයිද මෙච්චර දවස් මේ ජීවිත කාලේ සංසාරේ අපිට උදව් අරගෙන මේ කුලප්පුවක් හැදිලා මේ තගහණියේ පය දෙක තුනකින් මේ ටික හක් කරහඳ ගියාම ඒගොල්ලෝ හතුරු වෙන එක අහන්න දෙයක් නැහැ. ඒක හින්දා අපිට හතුරු වෙනවා මේ. බාධක මේ. නිවන වහනවා මේ. මොනවද නිවරණ? නිවරණ නම් කරන්නේ කොහොමද කියලා බලමු. ඒව දන්නවා. ඒව පාඩම් කරලා තියෙනවා. ඒව ගිහවන්න අර පාටි වලදී ගිහවන්නවත් පාඩම් කරන උපාසක උපාසිකා. නමුත් ගිහවන්න නෙමෙයි තමන්ගේ හිතේ අරමුණක් එනකොට හටගන්න ධර්මතාවය. හැම කෙනාගේම තියෙනවා බල ධර්මයේ හඳුන්වන පංච නීවරණ ටික. පළවෙනි නීවරණය තමයි කාමච්ඡන්දය. දෙවෙනි එක තමයි ව්‍යාපාදය. තුන්වෙනි එක තමයි තීන මිද්‍යය. හතරවෙනි එක තමයි උද්ධච්ච කුක්කුච්චය. මේ නිවන වහන දෙයක්. පස්වෙනි එක තමයි විචිකිච්ඡාව. දැන් මේවා පාළි වචන. මේ ඇදින් සිංහල ගත්තම ඉතින් සිංහල ගත්තම අමුතු දෙයක්නේ තමන්ගේම තමන්ගේම දීමේ මල්ලඟ තියෙන දීමේ මගේ හිත තුළ හැමවෙලේම තියෙන දීමේ. දැන් කාමච්ඡන්දය කියන එක පාලි වචනය, ඕක සිංහලට ගත්තම් මොකද්ද? ඇහැ කන නාසය දිව කය කාම ස්වරූපේ තියෙන ඔය පංච ඉන්ද්‍රිය එක්කයි. මනෝ ඉන්ද්‍රිය එක්ක කාම ස්වරූපයට වැඩිය රූප ස්වරූපයක් තියෙනවා. එතකොට ඔය පංච ඉන්ද්‍රියට හොඳ දේ, පේන දේ හොඳයි කියලා ගන්නේ කාමච්ඡන්දය. දැන් තමන්ගේ ඇඳුම් පැළඳුම් හොඳයි, ලස්සනයි, එතකොට ගියාම ගෙදර දොර ලස්සනයි, පන්සල ලස්සනයි, විහාරි ලස්සනයි, රට ලස්සනයි. එතකොට පේන දේ, මේ සින්දුව ලස්සන සින්දුවක්, හොඳ සින්දුවක්, ඇහෙන දේ. එතකොට ඇහැට එන අරමුණු, කනට එන අරමුණු, ඒ වගේම දිවට එන අරමුණු, මේ රසයි, අහවල් හෝටලේ රසයි, ඒකෙ හින්දා මාසෙකට දවසක් වයකින් කණ්ඩෝ නෑ. ඔය වගේ දැන් හැකියාවක් මනුස්සයෙකුට ලැබුණාට බල්ලෙකුට නෑනේ ඕමික. හැබැයි බල්ලගේ කාමච්ඡන්දේ තියෙනවා. අර හැකියාව මනුස්සයාට මානව හිමිකම ලබා දුන්නේ කාමච්ඡන්දේ කියන නීවරණය. දැන් ලෝකේ ඔයගොල්ලන්ට කාට හරි හොඳ දේවල්, ඇහැට කනට නාසයට දිවට හොඳ දෙයක් විදිහට පේනවා නම්, ඒවා දැකීමෙන් ඇහැ පිනවෙනවා කියන සතුටක් එනවා නම්, දැකීමෙන් සතුටක්, ඇහීමෙන් සතුටක්, විඳීමෙන් සතුටක්, ස්පර්ශයෙන් සතුටක්, ඒ වගේම කෑමෙන් සතුටක්, මොන හරි ආහාරයක් සතුටක් එනවා නම්, ආන්න එතන තියෙන්නේ කාමච්ඡන්දය. ඔය කාරකේ ඔය සතුට ගෙනාවේ කොහෙන්ද? වෛද්‍ය විද්‍යාඥයෝනා කියයි ඕගෙන හෝමෝන හරි මොන සෛල පටක කියලා. රා නෑ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පටක නෑ මේක. දෙතිස් පුන් උප විතරයි ශරීරයේ තියෙන්නේ. හෝමෝනත් නෑ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. එතකොට දිවට මොන හරි කාවුවම මේක හොඳ දෙයක් කියලා බල්ලට ගෙනත් දෙන්නේ, මිනිස්සයට ගෙනත් දෙන්නේ, හරකට ගෙනත් දෙන්නේ ධර්මතාවය. හිත ඒ හිත තුල හට ගන්න කාමච්ඡන්දය. දැන් ඕක නෑ කියලා රඟපාන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් එයා මනුස්ස වෙන්නේ. මොකද කාමච්ඡන්දේ නැති සත්තු ලෝකේ ඉන්නවා. මේ නීවරණ පහම නැති සංසාරගත සත්ත්වෝ ඉන්නවා, නිවන් දැකලා නෑ ඒගොල්ලෝ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ යටපත් වෙලා තමයි බ්‍රහ්ම කියන සත්ත්ව නිර්මාණය වෙන්නේ. බ්‍රහ්ම කියන සත්ත්වෝ. එතකොට ඒගොල්ලෝ නිවන් දැකලත් නැහැ. එහෙනම් මේ නීවරණ කියන ඒවා නිවන වහනවා වගේම රූපාවචර මානසික තත්ත්වය හා අරූපාවචර මානසික තත්ත්වයත් වහන්නේ. කාමාවචර මානසික තත්ත්වයේ හිර කරනවා. මේ නීවරණ වල බලපෑම නැහැ කියලා බුදුහම්දුරෝ පෙන්නනවා ආර්ය ශ්‍රාවකයන්ගෙන්. දැන් සෝවාන් වෙච්ච පුජ්‍යලයාටත් මේ නීවරණ බලපහ බලපානවා. සකදාගාමි වෙච්ච ආර්ය ශ්‍රාවකයා ළඟත් මේ නීවරණ තියෙනවා. හැබැයි සෝවාන් වෙච්ච පුජ්‍යලයාට තරම් මේක බලගතු නැහැ. ඊට වැඩි අඩුයි. මේ නීවරණ පහම බලපාන. අනාගාමි වීම සමග මේ නීවරණ වල බලපෑම අඩු වෙලා යනවා. රහතන් වහන්සේ අතර නීවරණ වල බලපෑමක් නැහැ. ඒකින් ද අනාගාමි වෙන පුජ්‍යලයයි අනාගාමි වෙච්ච පුජ්‍යලයට ඇත්තටම බැලුවම අහිමි වුණේ මානෝ හිමිකා. ඒ වුණාට ලංකාවෙන් ගිය පිටරටවල ඉන්න වෙන්න පුළුවන්, ලංකාව තුල ඉන්න පුළුවන් අනාගාමි වෙච්ච උපාසක උපාසිකාව ගහක් ගලක් ගානේ ඉන්නවා. ඔය කියන මානෝ හිමිකන් නම් අහිමි වෙලා බවක් නම් පේන්නේ. එයා නම් හිතාගෙන ඉන්නේ අනාගාමි වෙලා. අනාගාමි වෙනවා කියන්නේ මානව හිමිකම් අහිමි වෙනවා, මේ නීවරණ ටික අහිමි වෙනවා. නමුත් ඒගොල්ලෝ රඟපාන විදිහෙන් නම් පේන්නේ තන්නේ කරම මේ නීවරණ බලයට අහු වෙලා. අනික් කෙනෙක්ගේ එච්චර මනුස්සත්වයක් කියලාසගෙන නෑ මේගොල්ලෝ ඒකත් කියලා පිළක් කරන්නේ. ඒකින්ද ධර්මයේ සර්පේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිවන් දකින මාර්ගයේ තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ශ්‍රාවකයාට නැවත මතක් කරනවා ධර්මයේ සර්පෙක් වගේ. වැරදියට ඇල්ලුවත් සර්පයා කපා ගන්නවා. ඒ හින්දා මේ නීවරණ ගැන දැනුවත් වීම භාවනාදී ඉතාම වැදගත්. නැත්නම් නොමග යනවා. තමන්ම මුලා වෙනවා. නීවරණ වලින් හදලා දෙනවා ධර්මයේ උසස් ගුණ. මේ වගේ වංචනිකයි මේ නීවරණ. දැන් ඒවා ටික මොනවද කියලා බලමු. කාමච්ඡන්දය. දැන් මම කාමච්ඡන්දය කියන්නේ මොකද්ද කියලා කියා දුන්නනේ මම. කාමච්ඡන්දය කියන්නේ ඇහැ කන නාසය දිවකය කියන පංචේන්ද්‍රිය පිනෝකුවා. නැත්නම් ඒවා මොනවා හරි දැකලා හොඳ සතුටක් නිර්මාණය කරන ධර්මතාවයට කියනවා කාමච්ඡන්දය. ඕක නැත්නම් මිනිස්සෙක් කියලා උපදින්නේ නැහැ. කාටවත් ඕක නැහැ කියලා රඟපාණ්ඩේ යන්න එපා. මොකද ඕක නැත්නම් මිනිස්සෙක් වෙන්න බෑ. මම ළඟ අඩුයි මම ළඟ නැහැ කියන්නේ යන්න එපා. ඒක අමූලික බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සෙක් කියලා ඉපදුනේ ඒක තියෙන හින්දා. දැන් කාමච්ඡන්දේ තියෙනවා නම් දැන් දෙයක් හොඳ දෙයක් මේක ඇලීමක් නිර්මාණය කරන්නේ. මම අර කිව්වා සංකල්පීය අකුසලයක් ගැන කිව්වා. අකුසල් දෙකක් තියෙනවා. එකක් අභිජ්ජා අනික ව්‍යාපාදය. මින් මේ අභිජ්ජා කියන එක නිර්මාණය කරන්න උදව් වෙන මේකට උඩගෙඩි දෙන ධර්මතාවය තමයි කාමච්ඡන්දය. දැන් නිකන් හිතන්න තමන්ගේම දැන් ලස්සන පින වෙන දැක්කම ලස්සන තියෙන හැඩ තියෙන ඇඳුමක් ගන්නවා. ඔය ඇඳුම කවුරු හරි පුච්චනවා හරි ගිලිටි කරනවා හරි මඩ ගහනවා හරි එයා ගත්ත හැටි ලස්සන ඇඳුම කාමච්ඡන්දේ හින්දා නිගන්නේ. ඒක ලස්සනුනේ ඒක හින්දානේ. ඒක ඇඳගෙන ඉන්නකොට තමන් පින වෙනවා. දකින්නකොට පින වෙනවා. පාටියේදී ඒක අගේ කියන්න පුළුවන් වෙන්නේ කාමච්ඡන්දේ බලයෙන්. ඒලෙන් ඔය ඇඳුම් ගැන වර්ණනා කරන්නේ මොකද මොනක මොකද්ද බලවේගය කාමච්ඡන්දේ. දැන් ඒ ඇඳුම විනාශ වෙනකොට ඒ ඇඳුම නැති වෙනකොට ඒ ඇඳුම තමන් හොඳයි කියන ඇඳුම තව කෙනෙක් නරකයි කියනකොට මොකද වෙන්නේ? කාමච්ඡන්දේ ඉන්නේ දෙවෙනි නීවරණේ. එතකොට බලපාන ව්‍යාපාරද. එහෙනම් කාමච්ඡන්දේ කොහෙද තියෙන්නේ? ඒක තුලින්ම ඇති වෙනවා. ඒකට විරුද්ධය ඍණපැත්ත ධනපැත්ත. කාමච්ඡන්දේ නම් ඍණපැත්ත ව්‍යාපාර. ඔන්නේ නීවරණ දෙක ප්‍රබලම නීවරණ දෙක මුල්ම තියෙන කාමච්ඡන්ද ව්‍යාපාර. දැන් කාමච්ඡන්දේ නියෝජනය කරන අටවෙනි අකුසලයේ වෙන අභිජ්ජාව ව්‍යාපාදෙන් නිර්මාණය කරන්න උදව් වෙන ව්‍යාපාද කියන දෙවෙනි නීවරණ. දැන් අපිට නිකන් මේ මිනිස්සෙක් කියලා හිටියොත් කාමච්ඡන්දය යෙදෙනවා අඩු වුණොත් ව්‍යාපාදයක් අඩු වුණොත් මානව හිමිකමක් තියෙනවා. දැන් හුඟා පොඩිම ළමයාට උපත්තියේ පුංචිම ළමයාට කාමච්ඡන්දය අඩුයි. දැන් ළමයෙක් පිනවෙන්නේ නැහැ නේ මොනවද දුන්නා කියලා. දැන් ළමයෙකුට ඔයගොල්ලන්ට ගිහිල්ලා හොඳ හෝටලයක පුංචි ළමයෙකුට හොඳ හෝටලයක තියෙන කෑම වට්ටෝරුවක් ගෙනත් දුන්නට ඒ ළමයා ඒක කන්න පුළුවන්ද සතුටු වෙනවද මොකක් හරි වෙනවද? දැන් ළමයෙකුට නෙමෙයි ඔය කැලේ ඉන්නේ වැද්දෙකුට ගෙනින් දුන්නාට සතුටු වෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ කන්නේ නේද? එහෙනම් මේ පුජ්‍යලයන්වත් වෙනස් වෙනව නේද කාමච්ඡන්දය? කොහොම හරි දැන් ළමා කාලේ කුඩා කාලේදී ඔය කාමච්ඡන්දේ අඩුයි මනුස්සයාට. එන ව්‍යාපාදී නිකම්ම අඩුවේ. ඒ කියන්නේ ළමයින්ට මේ තරහ යන ගතිය අඩුයි. වයස යන්න වැඩි. වයසට අනුව ව්‍යාපාදයක් වැඩි කාමච්ඡන්දයක් වැඩි. හැබැයි පැතිමාරු වෙනවා. මෙන්න මේ විදිහට පැතිමාරු වෙනවා. දැන් වයස අඩු අය දැන් තරුණ කාලේ එහෙමනම් ඇඳුම ගත්තොත් ලස්සන ඇඳුම් මෝස්තර ලස්සන පාට ඒකට කැමති. වයස වැඩි වෙනකොට වැහැට පයින්නකොට සුදු පාට ඇඳුම් වලට කැමති. මෙතනත් දැන් එහෙම ආයත්තදී අර ඉස්සෙල්ලා ආයත්. ඔකේ දැන් වයස අනුවත් මේ කාමච්ඡන්දේ ඇඳුමටත් මාරු වෙනවා. හිතේ අපි උසස් ගුණයක් තියෙනවා කියලා. නෑ නටන්නේ කාමච්ඡන්දේ කියන නීවරණේ බෙරපදයට. දැන් ඒක ඒ බෙරපදයට පලින් නටල්ලා තමයි ඔයගොල්ලෝ ලංකාවේ ඉඳලා ඇමරිකාවට ගියේ. නැතුව මේ වෙන අමුතු බලයකට නෙමෙයි. හැම මනුස්සයම ජීවත් වෙන්නේ ඔහොම තමයි. එක්කෙනෙකුට විතරක් සාධාරණ දෙයක් නෙමෙයි. හැමෝටම බලපාන දෙයක්. ඉතින් දැන් කොහොම හරි දැන් කාමච්ඡන්දේ තියෙනවන ව්‍යාපාදේනවා. දැන් බලන්න මම මේ කියා දෙන්න යන්නේ දැන් පොඩි ළමයෙකුට ওই ගති අඩුයි. ලොකු මනුස්සයෙකුට වැඩි කියලා. පුංචිම කාලේ ළමයෙකුට අඩුයි. මොකද තව එයාගේ මෝරල නැහැ කාමච්ඡන්දේ. තව මෝරල කාමච්ඡන්දේ අඩු නම් ව්‍යාපාදේ නිකම්ම අඩු වෙනවා. එහෙනම් දැන් ඉපදුණු ළමයේගේ වැඩියෙන් දකින්න පුළුවන් වෙන්නේ ඇහැරලා ඉන්න වෙලාව විහිේ කල්පනාවෙන් ඉන්න වෙලාවද නැත්නම් නිදාගත්ත වෙලාවද? නිදාගත්ත වෙලාව. මේ නිින්ද කියන එකත් මානව හිමිකම. මේ නිින්ද කියන හිමිකම නෑ දෙවියන්. දෙවියන්ට නිින්ද යනවා කියලා එකක් හිතන්න බෑ. බ්‍රහ්මයන්ට නිින්ද යනවා කියලා එකක් හිතන්නත් බෑ. ඒ වගේ තිරිසන් මලපෙරේදී කුරු නිින්ද යනවා කියලා එකකුත් නෑ. එහෙනම් මේ නිින්ද කියන එක ආවේනික හිමිකම. මේ නිින්ද කියන හිමිකම තියෙන කාටද? කාම ලෝකයේ සත්තුන්ට තමයි. රූප ලෝකයේ අරූප ලෝකයේ සත්තුන්ට තීන මිද්දේ බලපෑමක් නෑ. තීන මිද්දේ තමයි නිදි මත කියන එක. තුන්වෙනි නීවරණය. මනුෂ්‍යයන්ට මේ දෙතිස් ගුණ පොලින් හැදිලා ශරීරයක් හැදිලා තියෙන මනුෂ්‍යයෝ න තිරිසන් සත්තුන්ට තමයි මේ නිින්ද කියන එකක් තියෙන්නේ. ඒ වුණාට මේ නිින්ද කියන එක ඔයගොල්ලන්ගේ දෙතිස් ගුණ ඔය ශරීරයේ දෙතිස් ගුණ කිලෝ ගානත් එක්ක තියෙන සම්බන්ධයක්. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය දෙයක්. ඒ බුදුහාමුදුරුව පෙන්නන තීන මිද්ද කියන නීවරණය ඔය දෙතිස් කුණුඹ ශාරීරිය එක තියෙන එක නෙමෙයි. සිත තුළ හටගන්නේ ධර්මතාවයක්. කාමච්ඡන්දේ වගේ එකක්. ව්‍යාපාදේ වගේ එකක්. එහෙනම් කාමච්ඡන්දේ හා ව්‍යාපාදේ වගේ තීන මිද්දේ කියන දේ හඳුන ගන්න. තීන මිද්දේ කියන්නේ නිදිමත හෝ වෛද්‍ය විද්‍යාවෙන් කියන මේ ශාරීරික අවශ්‍යතාවයක් නෙමෙයි මේ කියන කතාව. මේ කියන කතාව බුදුහාමුදුරුව පෙන්වන්නේ සිතක් තුල හටගන්නේ ධම්මයක් ගැන. මේ ධර්මතා පහ නීවරණ ධම්ම. ඒ කියන්නේ සිත තුල හටගන්නේ. කාමච්ඡන්දය සිත තුල හටගන්නේ. ව්‍යාපාදේ සිත තුල. තීන මිද්දේ සිත තුල. හැබැයි කාමච්ඡන්දයෙන් කරන්නේ මොකද්ද? ඇහැට පේන දේ ඇහැට පේන දේ කාමච්ඡන්දේ අඩංගු වුණොත් ඒකෙන් සතුටක් ඇති කරගන්න. ඇහැ පින වෙනවා. ඒක හින්දා තමයි සපාරියන්නේ ඔන්නෝක කාමච්ඡන්දය හින්දාමයි. නේ ගෙදර ඒක හැමදාම දැන් මේ කොරෝනා කාලේ ඉන්න එපා වෙලා තියෙනවා. අන්න එතකොට අර කාමච්ඡන්දේට වැඩිය එකම දේ දකින්නකොට අපිට දිනන නීරස ස්වરૂපයක්. පින වෙන්නේ නැති දේ ස්වરૂපයක් තියෙනවා. ඇහැ පින වෙන්නේ කන පින වෙන්නේ නැති වෙනකොට ව්‍යාපාදයට බලේන. දැන් තීන මිද්‍ය කියන නීවරණේ කාමච්ඡන්දේ ගුණත් නැහැ ව්‍යාපාදේ ගුණත් නැහැ. මෙයා කරන්නේ අපේ ආවේනික ශාරීරිකව තියෙනවනේ නින්දක්. ඔය නින්දට ඇදලා දාන මානසික තත්ත්වයක් ගේනවා. කම්මැලි මානසික තත්ත්වයක්. ඒකේ ප්‍රතිඵලයේ විදිහට මනුස්සයන් නින්ද යනවා. එතකොට නින්ද නෙමෙයි ව්‍යාපා මේ තීන මිද්ද කියන නීවරණය. නින්ද ශරීරයට අයිති ශාරීරික ක්‍රියාවලිය. ලේ ගමනාගමනීය මත පවතින එක. මොළේ ක්‍රියාකාරීත්වය මත පවතින එක. නින්ද කියන එක. නමුත් ඔය තීන මිද්ද කියන නීවරණයට බලය තියෙනවා අපිව නින්දට දාන්න. නින්දයිති ශරීරයට කායික ශරීරයට ඒකෙන් අයතාලෙස ප්‍රයෝජන ගන්න පුළුවන් ධර්මතාවයක් තමයි තීන මිද්ද කියන්නේ. දැන් ඒක තේරෙන්න ඕනේ. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. දැන් ඇයි එහෙනම් පොඩි ළමයෙක් වැඩියෙන් නිදාගන්න? පොඩි ළමයෙක් වැඩියෙන් නිදාගන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි අඩුවෙන්. අඩු. එතකොට මේ දෙක, මේ ප්‍රබල නීවරණ දෙක, ප්‍රබලම නීවරණ දෙක කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඕක අඩු වෙච්ච හැටිය තීන මිද්‍යයට බලේන. කාමච්ඡන්දය බලේ තියෙන වෙලාවක ඒ නීවරණය තමන්ගේ සිත් තුළ සක්‍රීය වෙන වෙලාවක නින්ද යන්නේ නැහැ. ව්‍යාපාදයේ සක්‍රීය වෙලා යනක නිදිමත නැහැ. දැන් නිදිමතට තව අභියෝග කරන. නිදිමත කියන එක කියන මිද්‍යයට බලේ එන්නේ දෙපැත්තකින්. දැන් බලන්න නීවරණ පහක් තියෙනවා. මැද තියෙන්නේ තීන මිද්‍යය. දැන් තීන මිද්‍යය මැද තියෙනකොට දෙපැත්තේ දැන් මුලින් තියෙනවා කාමච්ඡන්දේ ව්‍යාපාදය. අගින් තියෙනවා උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ ධර්මී පාලේ නොසන්තුම් භාවයක්. ඒක නොසන්තුම් භාවයේ තියෙන තැන මොනවා හරි දෙයකින් පිනවෙන්න බෑ, සතුටු වෙන්න බෑ. නොසන්තුම් භාවය කියන්නේ දේශ ගැටීමකුත් නෙමෙයි. එතකොට නොසන්සුන් භාවය කියන්නේ වෙනම ධර්මතාවයක්. ඒ හැබැයි කාමච්ඡන්ද තරම් බලගතුත් නෑ, ව්‍යාපාද තරම් බලගතුත් නෑ. ඒකයි දැන් අගට දාගෙන තියෙන්නේ. දැන් මේ නිවන් දකින්න යනකොට තීන මිද්‍යය තරම් හානිදායකත් නෑ, උද්දච්ච කුප්පිත්. තීන මිද්‍යය ඊට වැඩිය හතුරේ බාධකයා. නිවන වහනවා වැඩි. එකින්ද මේ අනුපිළිවෙලක් බුදුහාමුදුරු දීලා තියෙනවා. ඒ පිළිවෙල වැදගත්. අවසානයේ තියෙන විචිකිච්ඡාව සැකය. දැන් ඔන්න ඔය පහ ගත්තොත් ඔය පහ තමයි ඔයගොල්ලන්ට ඔය භාවනාවේදී අඩිය තියෙනකොට මං කිව්වනේ මෝඩයා වගේ වංකපුල පොළවේ වදිනකොට අවධානය තියන්න. ඔය අවධානය තියෙනකොට ඔය පස් දෙනාගේ බලයට අහු වෙනවා කොච්චරයි. දැන් කාමච්ඡන්දේ පෙරක් වෙලාවට බලේ තේනවා. දැන් කාමච්ඡන්දේ වගේ දේවල් නම් ඔය වගේ කමටහනකට අඩුයි. බලපාන විදියන්නේ. ඒක බලපානවා නම් බලපාන්නේ කොහොමද? දැන් කාමච්ඡන්දේ වගේ එකක් බලපානවා නම් ඔතන දැන් ඔන්න කාට හරි දැන් ওই පන්සලේ රක්මං කරන්න තමන් තෝරගන්නවා. අහු වෙනවා එක්කෙනෙකුට හොඳ පහසුව තියෙන කාපට් එකක්. හරි සනීපයි කියලා අඩිය බිම වදිනකොට ඒකට කැමැත්ත ඇති වෙනවා. ආන්න කාමච්ඡන්දේ හැබැයි දරුණු නෑ ඒවා. ඒවා එහෙම වුණා කියලා ගැටලුවකුත් නෑ. ආ නැවත නැවත මේක කරනකොට කාමච්ඡන්දේට නීරස වෙනවා. එතකොට බෙලක් අයට දැන් ඉදා ඉඳලා අපි කොයි තරම් සුවිශේෂී මිනිස්සුයෝද වැලි කැටයක් පැහැගිලා නෑ. එච්චර මනුස්සකමින් ඉහළයි කියලා වැජවෙන්ඩ හදන බෞද්ධ ඉන්නවා. ඒ අයට දැන් ඔය පයින් ඇවිදින්න ගියෝ. දැන් සක්මන් භාවනාවට ඇවිදිනකොට කකුලේ ගල් ලැනෙනවා. ඉව පුරුදු නෑ. එහෙම ඉන්නේ එක මනුස්සකම නෙවෙයි කියලා පුරුදු වෙලා තියෙනවා. එතකොට එන්නේ වගේ තැනකදී හැම වෙලේම මහා කරදරේ මේ හාමුදුරුව හැම වෙලේම බණ කියන්නේ සක්මන් කරන්න ඇවිදින්න. ඉතින් අඩියක් ගන්න විම අඩියක් තියෙනකොට ඉන්නේ මොකද්ද ව්‍යාපාරේ? ආ එක්කද මං එක්ක? ඒ උපාසකම්ලාට රාකමං කරන්න ගියාම වෙන දේවල් මම මේ කියන්නේ. හිතාගෙන ඉන්නේ මල් ළඟ නෑ කියලා නීවරණ. දැන් මම කිව්වා නේද මෙහෙම කතාව. ඔය දීපු උපදේශ පත්‍රිකාවලත් ඇති මේ කමටහන මෝඩය වගේ කරන්නේ. ඒ කියන්නේ වම් කකුල පොළවේ වදිනකොට අවධානය තියන්නේ වෙන මොකවත් ඕනේ නැහැ. ඒකෝට කාමච්ඡන්දේට බලය අඩු වෙනවා. ඒ වගේ මෝඩය වගේ අවධානය තිබ්බම ව්‍යාපාදයට බලය අඩු වෙනවා. හැබැයි ඔක කාලයක් කරන්න. අපිට මේ කොහේ හරි අරමුණක කාමච්ඡන්දේට බලය අහිමි වෙනවා නම්, කාමච්ඡන්දේ අඩු වෙනවා නම්, ව්‍යාපාදයේ අඩු වෙනවා නම් අපේ සත්‍ය ස්වરૂපය තුන්වෙනි නීවරණයට බලය ලැබීමයි. ඒක තමයි නිදිමත. ඔයගොල්ලන්ට ගෙදර හිටියාම කවුරුවක් නැති වෙනකොට, ඒ වගේම තමන් කැමති දෙයක් නැති වෙනකොට, ඒ කියන්නේ කාමච්ඡන්දයට බලය අඩු වෙනවා කියලානේ. එතකොට ඒ වගේ ව්‍යාපාදයට බලය අඩු වුණොත් කම්මැලිකමක් එනවා, නිදිමතක් එනවා, නිින්ද යනවා. ආන්න එක තීනමිති. මේක සදාකාලිකව අපිට උරුම වෙච්ච දෙයක්. අර පොඩි ළමයාට වෙන්නේත් ඕකමයි. වැඩියෙන් නිදාගන්න හේතුව ඕකයි. දැන් ඒකෙන්ද මේ නිදිමතයි කියලා දැන් ඔයගොල්ලන් ගෙවල් වල ඕක වෙනවා. කාමච්ඡන්දය අඩු වෙනවා. ව්‍යාපාදය අඩු වෙනවා. එතකොට කම්මැලි කියනවා, මූසලයි කියනවා. එහෙනම් අපි මූසලයි කියන්නේ මොකටද කියලා බලන්න. අපි මූසලකම නැති කරන්නේ කවුද? මනුස්ස හිමිකම වන කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය. අනි මූසලකම කියන එක අපි බුදුහාමුදුරන්ට වටින දෙයක්, අපිට නොවටින දෙයක්. අපි මූසලයි කියන්නේ කාමච්ඡන්දය අඩු වෙන තැන හා ව්‍යාපාදය අඩු වෙන තැනකට. නමුත් බුදුහාමුදුරන්ට මෙතන වටින දැන් ඔය කමටහනට මේව බලපාන විදිහට ඉතින් ජීවිතයට බලපාන විදිහ නම් අය ගියා ගන්න දෙයක් නැහැ. දෙන්නේ කුට සමාන නැහැ. තමන්ගේ චර්යා ස්වරූප ඔක්කොම හැදිලා තියෙන්නේ. මං දැන් කෙටියෙන්ම කියලා දුන්නානේ ඔයගොල්ලෝ කවුරු හරි ලංකාවේ ඉඳලා ඔය ඇමරිකාවට ගියානේ එක ගියෝ ඔය නීවරණ ටික තමයි. ඔය නීවරණ නැත්නම් ඔහොම දෙයක් අපිට වෙන්නේ නැහැ. කියන්නේ දැන් නීවරණ අඩු වෙලා ලංකාවේ ඉපදිනා ලංකාවේ ඉන්නවා කියන කතාවක් එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මේ හැම ජීව ක්‍රියාවලියක්ම මෙහෙව්වේ කවුද? පංච නීවරණ. පංච නීවරණ නැත්නම් ඔය අපිට මෙන්න මේවා අහිමි වෙනවා. උගච්ඡං, පොහොසත්ඡං මොකක්වත් අහිමි නැති වෙලා යනවා. මනුස්ස ගණුත් නැති වෙලා යනවා. හැකියාවල්, ශිල්ප ශාස්ත්‍ර මොකක්වත් නැතු යනවා. බ්‍රාහ්මීයකට එහෙම දෙයක් නැහැ. දැන් බ්‍රහ්ම ලෝකේ අහලා තියෙද මේ පොහොසත් බ්‍රාහ්මීයෙක් ඉන්නවා කියලා? සිතු තත්ත්වේ ලක්ෂපති බ්‍රාහ්මී, කෝටිපති බ්‍රාහ්මී නැ නේද? බ්‍රහ්ම ලෝකේ උගතෙක් ඉන්නවා කියලා අහලා තියෙද? ආචාර්ය මහාචාර්ය වගේ නැහැ. මොකද නීවරණ නැහැ. එහෙනම් දැන් පංච නීවරණ තියෙන තැනක තමයි මේ ඔක්කොම කණ්ඩායම හදන්නේ. මිනිස්සු තුලයි ඉන්නේ. අඩු ගාල දෙවියෙක් ළඟවත් නැහැනේ. උගතේ පොහොසත් දෙවියෙක් කියලා යා. දැන් එහෙනම් මේ අපේ සියලු දේ පාලනය කරලා තියෙන්නේ මේ පහ කියලා ධර්මානුකූලව තියෙනවා. ඉතින් විග්‍රහ කරලා දෙන්න වෙලාව මට ඕනේ විග්‍රහ කරලා දෙන්න මේ නීවරණ පහ. තමන් ඉගෙන ගන්න, පුහුණු වෙන්න, උත්සාහ ගන්න කමටහනට කොහොමද බලපාන්නේ කියලා කියා දෙන්න. හැබැයි ජීව ක්‍රියාවලිය අනිත් හැම තැනටම මේවා රිංගපු බව විශ්වාස කරගත්තු භාවනාවලියට වෙනවා. මන ළඟ අඩුයි කියලා රඟපාන්න ගියොත් තමන් අනාත වෙනවා. එච්චර මේ නීවරණ වංචනිකයි. දැන් බලමු අර දැන් ඔන්න මෙන්න මේවා තියෙන මේ බලය බෙදා හැරීමේ අනුපිළිවෙලා මේ නීවරණ පහේ. මේක බලගත්ුම කෙනා තමයි කාමච්ඡන්දේ මුලට දාලා තියෙන බුදුහම්තුරු එක. කාමච්ඡන්දේ අරමුණකට ආවොත් අනිත් නීවරණ හතරම හැකිලෙන්න ඕනේ. අක්‍රීය වෙනවා. මේ නීවරණ වල හැටියක් ඒ පහක් බෙදලා තිබුණාට කාමච්ඡන්දේ දැන් ඇහෙන් එන අරමුණට කාමච්ඡන්දේ බලය ආවොත් ව්‍යාපාදේ අහිමි වෙනවා, තීන මිද්ද අහිමි වෙනවා, උද්දච්ච කුක්කුච්චය නෑ ක්‍රියාත්මක, ඒ වගේම විචිකිච්ඡාව නෑ. ඒ කියන්නේ අපිට හොඳ අරමුණ ඒ වෙලාවේ හොඳයි. සතුටු අරමුණ සතුටුයි. ඒ වෙලාවේ මොකක්වත් ගැටලුවක් නෑ. දැන් බැරි වෙලා හරි ඒ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන අරමුණකට යම්කිසි විදියට කාමච්ඡන්දයට එන්න බැරි නම් ඒක බලපවත්තන් නැත්නම් දෙවෙනි අවස්ථාව හැම වෙලේම හිමි වෙන්නේ ව්‍යාපාදයට. ඒකින්ද අපිට යමක් එක්කෝ ලස්සනයි හොඳයි නැත්නම් නරකයි. පේන දේ ඇහෙන දේ ඒකෙන් හොඳ වෙන්නකොට කාමච්ඡන්දය නරක වෙනකොට ව්‍යාපාදය. ඔය දෙන්නගේ දෙන්නටම අරමුණ ඒ දෙන්නගේ බලයට නතු නොවුනොත් පළමුව බලගත් කෙනා කාමච්ඡන්දය ඒකට ඊට වැඩිය බලයෙන් අඩු කෙනා ව්‍යාපාදී කාමච්ඡන්දයේ අරමුණට ආවේ නැත්නම් ව්‍යාපාදී තිනව බලය. එහෙම නැත්නම් ඒක එනවා උද්දච්ච කුක්කුච්චයට. අර තුන්වෙනි එකට නෙවෙයි හතරවෙනි නීවරණයට බලය යන්නේ නොසන්තුම් භාවයට. දැන් ඒක නේද වෙන්නේ. දැන් බලන්න එක දැන් තමන් දන්න ප්‍රණීත ආහාරයක් තියෙන්නේ. ඒ ආහාරය දැක්කොත් ඒක ගැන සතුටුයි. අද වුණත් වෙන්න ඇති ඔය දානේ වළඳන්න එහෙම ගියා. අටසිල් ගත්ත කියලා මේවා අඩු වෙන්නේ නැහැ. මේ පස්පව් නෙවෙයි මේ මානව හිමිකම් ගැනයි මම මේ කියන්නේ. එතකොට ඒ ප්‍රණීත ආහාරය දැක්කම සතුටුයි. තමන් අකමැති මහාරයක් තියෙනවා. ඒ කියන්නේ කන්න කැමති නැහැ. ඒක තමන්ගේ මතයක් කොහෙන් හරි හැදිලා තියෙනවා. මොනවා හරි හේතුවක් උඩ මෙය හැදිලා තියෙනවා. මොකද හේතුව වැදගත් නැමන්නේ. නීවරණ වලට හේතුව වැදගත් නැමන්නේ. නමුත් එයා රජ කරනවා රජ කරනවා. ඒකට අකමැති දේ දැක්කෝ කෑම. අනේ මේ වකන්න බෑ කියලා ඇති වෙන්නේ මොකද? ව්‍යාපාර. මෙච්චර කල් දැකපු නැති ආහාරයක් තියෙනවා. දකින්නවා අද දාහනේ වලඳන් ගිහිල්ලා. එතකොට ඇති වෙන්නේ දැන් තමන් දන්නේ හොඳයි කියලා දන්නවනම් ඇති වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දය. තමන්ට නරකයි කියන මතයක් හැදිලා තියෙනවනම් ඒ ආහාරය දැක්කම ඇති වෙන්නේ ව්‍යාපාදය. තමන් හඳුනන්නේ නැති අලුත් ආහාරයක් ආවොත් ඇති වෙන්නේ මොකද්ද? නොසන්සුන් බව. මේවා මොකද්ද මේ? දැන් හතරවෙනි නීවරණය. තේමන එහෙම නැත්නම් හතරවෙනි නීවරණේ නැත්නම් එනවා ඒක ආහාරය ගැන සැකය. පස්වෙනි නීවරණය. එන හැම වෙලේම කාමච්ඡන්දය හෝ ව්‍යාපාදයේ අරමුණ ගෝචර නොවුනොත් අරමුණ තුල කාමච්ඡන්ද හෝ ව්‍යාපාද කියන නීවරණ දෙක ලැග්ගේ නැත්නම් අරමුණේ බලය එනවා නොසන්තුම් භාවයට හෝ සැකයට. ඒ කියන්නේ හතරවෙනි නීවරණයට හා පස්වෙනි නීවරණයට. දැන් ඊළඟට ඔය කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහටම මේ හතරටම බලය අහිමි වුණොත් මැද ඉන්නේ තීන මිද්දේට බලය. එහෙනම් දැන් නීවරණ යටපත් වෙන්න මූලික වෙන දේ මොකද්ද? නීවරණ අඩුතැන තියෙන්නේ මොකද්ද? මනුස්සයාට නිදිමත, මජ්ජතිය. දැන් බලන්න මේ කතාව ඇත්තද කියලා. නීවරණ වල බලය අඩු වෙනවා බණ අහනකොට. දැන් මේ පින්වතුන්ට තමන්ගේ ජීවිතේ දැන් ඔය ඇමරිකාවේ ඔය හූස්ටන් වල තමන්ට ගියක් ඇති ඒ ගෙදරට ගියාට පස්සේ ඔය තමන්ගේ වන්දලියනේ ඉන්නේ හදාගත්තේ වන්දලියනේ. දැන් ඔය තමන් ගත්තේ ගෙදර තමන් ඉන්නේ ගෙදර නිදාගත්තේ කාලය ගත්තම ඉතින් ඒක වැඩි. මොකද රැයට අපි නිදා ගන්න හැමෝම නිදා ගන්න. මොකද මිනිස්සුන්ට නිින්ද නැතුව ජීවත් වෙන්න බැහැ. ඒක මානව හිමිකම්. දැන් තමන්ගේ ඔය තමන්ගේ ගෙදර නිදාගත්ත කාලේ වැඩිම කාලේ ඊට වැඩි නිින්ද ගිය ඊට අඩුවෙන් ඒ කියන්නේ ඊට ආහන්නෝ නිින්ද ගිය කාලේ කොහෙද තියෙන්නේ? ඔය වාඩි වෙලා ඉන්නේ බණ මඩුවේ. දරනවා. දැනුත් මේ වෙලාවෙත් මට පේන්නේ කවුරුවත් ඈත ඉඳලා පේන්නේ කී දෙනෙකුට නිින්ද ගිහින්ද දන්නේ. මේක නරකක්ද මේක හොඳක්ද? බණහනකොට නිින්ද යනවා කියන එක නරකක් අපි අහලා තියෙනවා. මට ඕනේ නරක කියා දෙන්න නෙවෙයි මේකෙ සත්‍ය කියා දෙන්න. මේ වෙන්නේ එහෙනම් අපිට බණහන්ඩ ගිහිල්ලා වැඩියෙන් නිින්ද යනවා, නිදිමත වැඩි වෙනවා. පාටියක ඉන්නකොට නිදිමත නෑ අපිට. කානිවල් එකේ ඉන්නකොට නිින්ද ගිහිල්ලා නෑ. මේ පින්වතුන්ට කවදාවත් ওই ධර්මශාලාවේ නිින්ද ගියාට බණ අහනකොට shopping center එකේ නිින්ද ගිහිල්ලා නෑ. මගුල් පාටියක නිින්ද ගිහිල්ලා නෑ. මොකද ඉන්නේ එක තමයි මේ කාමච්ඡන්දයට බලේ තිනකොට නිින්ද යන්නේ. තීන මිද්දේට බලේ නෑ. දරුණු නීවරණේ කාමච්ඡන්දය. ඒ වාට ව්‍යාපාදයට බලේ තියෙන කොට නිින්ද යන්නේ. එහෙනම් ඇයි බණ අහන්න ගිහින් නිින්ද යන්නේ? එතන කාමච්ච ඔය දැන් ධර්ම ශ්‍රවණීය කාමච්ඡන්දේට අවස්ථා අරමුණු අඩු කරනවා. ව්‍යාපාදයට දැන් බුදුහාමුදුරුවෝ එක තරහ වෙන්නේද අපි? බණ කියන හාමුදුරුවෝ එක තරහ වෙන්නේද? එහෙම යන්නේ නැහැ නේ අපි. අල්ලපු ගෙදර මිනිහා එක තරහ වෙන්න පුළුවන්. එහෙම අපිට අපේ කුරුව නැහැ. අපිට දෙමව්පිය උගන්නලා නැහැ එහෙම. ඒක හින්දා අපිට එහෙම යන්නේ නැහැ මනස. ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක අපේ බෞද්ධ සංස්කෘතිය. ඒක හින්දා අපිට ව්‍යාපාරය ඇති වෙන්නේ නැහැ. පන්සල ඇති වෙනව අඩුයි. දැන් ඒක නිසාවෙන් නිින්ද යන ප්‍රමාණය වැඩි බණ අහනකොට. දැන් තේරුණාද මෙතන මේ බණ අහනකොට නිින්ද යන එක හොඳක් කියන එක නෙවෙයි මම මේ කියා දෙන්න යන්නේ. ඒක අඩු කරගන්න දක්ෂ වෙන නමුත් නිින්ද යන එකේ තියෙන වටිනාකමයි. ඇයි අපිට හුඟක් නිදිමත හැදෙන්නේ බණ අහන්න ගියාම? මෙන්න මේ කාමච්ඡන්ද ව්‍යාපාදයේ අවුස්සන පවත්වන්න පුළුවන් කාමච්ඡන්ද ව්‍යාපාද වලට ආහාර වෙන අරමුණු නෑ ධර්මී. ඒවා අහිමි වෙනකොට අපේ සහජ ගතියට අපි යනවා. ඒක තමයි නිදිමත. දැන් ඔයිට වැඩිය දරුණුම තැන බණ අහනකොට වැඩිය නිින්ද යන්නේ භාවනා කරන්න ගියාම. එහෙනම් නීවරණ යටපත් කරන කෘත්‍ය තමයි භාවනාව කියන්නේ. ඔය සමත භාවනාවේදීත් එහෙම වෙනවා. විපස්සනා භාවනාවේදී ආරම්භයේදී ඕකමයි. ඒක නිසාවෙන් ඔයගොල්ලන්ට අපි දැන් කියා දුන්න කමටහණේ කියා දීලා දුන්නා. ඒ වගේම අර ලියලත් ඇති. හරියට මේක ආධුනිකයෙක් කරගෙන ගියොත් වම් කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා, දකුණු කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා. ගණන් ගන්න නැතුව මෝඩය වගේ මේක කරගෙන යන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මෝඩය වගේ මේක කරොත් ඔය කකුල බිම වදින අරමුණේ නැතුව ඇහෙන් එන අරමුණ, කනින් එන අරමුණ, ඒව නෙමෙයි අපි මේ කියන්නේ. කමටහනට අදාළ කායික අරමුණ. මේ කකුල බිම වදින අරමුණ තුළ මුලින්ම අර අවධානයේ සතිය සතිමත් වීම මතම කාමච්ඡන්දයට බලය අඩු වෙනවා. ව්‍යාපාදයට බලය අඩු වෙනවා. ටිකක් කරනකොට මේ භාවනාව. ඒක ඉතින් අර මෝඩයා වගේම කරන්න ඕන. මේක පඬිතුයා වගේ කරන්න ගියොත් ඕවට බලය යනවා. මෙහෙම මේ කාමච්ඡන්දයට ව්‍යාපාදයට බලය ගියාම දැන් ඔන්න තීන මිද්‍යයට බලය එන්න නම් දැන් ඒ බලය අනිත් දෙන්න බලය අහිමි කරන්න ඕනේ නීවරණ වල. කවුද? උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව. ඔන්න ඉතින් දැන් ඔය දෙකේ ඔය කමටහනේ ඇත්තටම විමාඩිය දිහන කොටත් කාමච්ඡන්දේ බලේ නෑ, ව්‍යාපාදේ නෑ වෙන්න පුළුවන්. අර කකුලේ ගල් ඇනෙනවා. මම මෙච්චර ගල් මේ හිටියේ මේ විල් උද උඩ. ලංකාවෙත් එහෙමයි, ඇමරිකාවෙත් එහෙමයි. එහෙම රත්තරන් මේ දේහයක් මට තියෙන්නේ, තියුම් දේහයක්. ඔය වගේ මනස් ගාත දෙතිස්කුණ ඔල දැකලා පින වෙච්ච ඒවා පෝෂණය කරපු උපාසක අම්මට, උපාසක මහත්තයාට ගැටලුවක් තියෙනවා. බිම පය දිලා එවිදින්නේ. දැන් ඒ අයට අඩියේ තියෙන වතාවක් ගන්න ඉන්නේ කාමච්ඡන්දේ නෙමෙයි ව්‍යාපාරය. ඉතින් ඔහේ පුපුර පුපුර එවිදින්නේ. ඒ අයට කිසි ගැටලුවක් නැහැ, භාවනාව දියුණු වෙන්නේ නැහැ. ඇයිද? නීවරණේ පෝෂණය කරනවා. එහෙම නැතිව අර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරගෙන යනකොට කාමච්ඡන්ද ව්‍යාපාදේන ඔය කමඨහන් වලින් අඩු කරනවා. එහෙනම් දැන් සමත කමඨහනක් වෙන්න පුළුවා, විපස්සනා කමඨහන් වෙන්න පුළුවා. එහෙනම් කමඨහන් වල රහස මොකද්ද? කමඨහන් කියන්නේ භාවනාවට උපදෙසෙන්නේ. රහස තමයි කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකට බලය අඩුයි. දැන් බලන්න ඕන නම් සමත කමඨහන බුදු ගුණ මෙනෙහි කරනවා. බුදු ගුණ වල කාමච්ඡන්දයට බලයක් නැහැ. බුදු ගුණ කවදාවත් බුදුහාමුදුරුවෝ එක්ක අපි තරහ වෙන්නේ නැහැ. බුදු ගුණ එක්ක ගැටුමක් අපිට නැහැ. ඒක තමයි බෞද්ධකම. දැන් ওই විදිහටම වෙන ආගමක් ගත්තොත් ඒ ආගමේ ශාස්ත්‍රීයවරයා කරේ ගැටුමක් නැහැ. එහෙනම් ශාස්ත්‍රීයවරයා දෙවියෙක් නම් දේවතානුස්සතිය, දෙවතාවගේ ගුණ කාමච්ඡන්ද ව්‍යාපාදයට පත් කරන්න පුළුවන් කමතාන. මෛත්‍රිය එහෙම එකක්. දැන් අසුභය, අසුභය කියන එක නම් හැබැයි එහෙම එකක් නෙමෙයි. අසුභයට අපි කැමති නෑ. අසුභයට අපි කැමති නෑ. නමුත් කාමච්ඡන්දය වැඩි වෙච්ච ශරීරයක්, ශරීරය සඳහා කාමච්ඡන්දය වැඩි වෙච්ච දෙතිස් ගුණප පාට කරන, දෙතිස් ගුණප ගැනම හිතන, දෙතිස් ගුණපම ලෝකයේ වෙච්ච, දෙතිස් ගුණප නැතුව දෙතිස් ගුණප වල වටිනාකම වැඩියෙන් බොරුවට සලකන අය සමබර වෙන්න, එහෙනම් ව්‍යාපාදයෙන් අරක කපල දාන්න. ඒකින් අසුභ භාවනාව වඩිනවා. ඔය හැම කමටහනකම එහෙනම් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද එක්ක බැලන්ස් කරilla. එහෙම නැත්නම් මේකට සුදුසු බලයට එන්න බැරි කම අන්තර්ගත වෙනවා. දැන් සතිපට්ඨානයේට ඔය අපි දීපු සක්මන් භාවනාවෙත් ඔය ගතිය තියෙනවා. ඒකින් තමයි කාමච්ඡන්ද ව්‍යාපාද හක් වෙනවා. ඊට පස්සේ බලියට කරලියට එන්නේ කවුද? විචිකිච්ඡාව හෝ උද්දච්ච නොසන්සුන්කම. මේ දෙවිධයකට එනවා. දෙකම එකම ආකාරයට එනවා. මං මේ කරන විදිය හරිද? දැන් ඔන්නේ ආවේ දැන් ප්‍රශ්න ඇහුවේ මුලින්. කකුල විම තියනකොට එක වෙලාවක විලුඹ තිබ්බ වෙනවා, ඊට පස්සේ ඇඟිලි තිබ්බ වෙනවා. ඉතින් කොයිකද මේකේ අවධානය? මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ වෙලාවේ දැනුන වෙලාවේ ඒ භවනා කරන කෙනාගේ මනසේ ඒ කියන අරමුණේ අන්තර්ගතේ මොකද්ද? උද්දච්ච කුක්කුච්චේ නොසන්සුන් භාවය. ඊට පස්සේ මේ කොයිකද හරි විලුඹට අවධානය තියෙන එකද හරි ඇඟිලි වලට අවධානය තියෙන එකද? ඒ මොකද්ද? විචිකිච්ඡා. කැකේ. නමුත් ඒකට කමක් නැහැ. මම මේ කියන්නේ මෙතන දරුණු නීවරණ දෙක කාමච්ඡන්දේ ව්‍යාපාදේ. අර දේවල් ටික ටික ওই බහුලීගත කරනකොට කමඨහන නිකම්ම හප්පෙනවා. එච්චර බලේ නැහැ ඒකට. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තමයි බලගතුම නීවරණ දෙක. ඒ දෙකෙන් තමයි බේරෙන්නේ. දැන් එහෙම එහෙම නේ. දැන් ඔය අපි දුන්නේ කමඨහනේ උපදේශක් දුන්න මෙහෙම මේ භාවනාව කරගෙන යන්න යනකොට ටික ටික භාවනාව ඉස්සරහට යනකොට මජ්ජතියක් එවි නිදිමත එවි. එතකොට නිදිමත ඉක්මවන්න ඔය උපදේශ දීලා ඇති, පත්‍රිකාවල ඇති, දේශනාවල ඇති. නිදිමත ඉක්මවන්න. එහෙනම් නිදිමත කියන්නේ ඔය මජ්ජතිය මොකද්ද? තීන මිද්ද නීවරණයට. එහෙනම් අවසානයේට නේද නිදි මිද්දේ බලයට එන්නේ? ඒකට අහු වුණොත් දැන් උපාසක හැමලා ලැහැත්තු වෙන්නේ සක්මන් කරලා නිදිමත ගතිය එනකොට ඒක නවත්තලා බුදුමුණ මෙනෙහි කරන්න යනවා. එතකොට නිදිමත අහක් වෙනවා. ඒ ආමච්ඡන්දේ එතන බලයට එනවා. නිදිමත ඉක්මවන්න බෑ. ඒ කියන්නේ වෙන අරමුණක ආය අලුතෙන් කාමච්ඡන්දයට බලයට එන්න දෙන්නේ නැතුව එහෙමනම් මේ ආවේ අවසාන තැනයි. අවසාන තැන කියන්නේ මේකම වුණා කියලා ලම්බුණ වෙන්නේ නැහැ. නැවත නැවත මේ දේ වෙනවා අපිට. නමුත් එක අවස්ථාවක් හරි මේක පන්න ගන්න ඕනේ. දැන් දීන මිද්දේ නිදිමත ආවම භාවනායේදී අපි දුන්නේ උපදෙස මොකද්ද? ගණන් ගන්න නැතුව ඔය කරපු සක්මනම කරන්න. ඒ වගේම එහෙම කරගන්න බැරි තරම් නිදිමත ආවොත් භාවනා කරන මළුවේම හිටගන්න ටිකක් වෙලා වටපිට බලන්න නිදිමත ගති අඩු වෙච්ච හැටි නැවත සක්මන් කරන්න. මේ උපදේශ මොකටද? මේ තීන මිද්දේ නීවරණය කඩා ගන්න වෙන ක්‍රමයක් නෑ මේ භාවනා. දැන් එහෙම කරොත් කවුරු හරි එහෙම කෙරුණොත් කරොත් කියන්නේ බලෙන් හිතලා කරන්න යන්න එපා. අපි මේ කිව්වේ කරගෙන යනකොට මෙහෙම ආවොත් මෙන්න මේවා අනුගමනය කරන්න. මේ යන පඩිපෙළයි භාවනාව. එහෙම නැතුව මේ තමන්ගේ අර නීවරණවල බලපෑම නෙවෙයි මේ තියෙන්නේ. ඒකට බලය දීම නෙවෙයි, බලය අහිමි කරන පිළිවෙලයි මේ කියන්නේ. දැන් එහෙම භාවනා කරොත් නිදිමත ඉක්මෙනවා. එතකොට නිදිමත ඉක්මෙනවා කියන්නේ මේ කාමච්ඡන්දේ නෑ, ව්‍යාපාදේ නෑ, නිදිමතාවේ උද්දච්ච කුච්චේ බලය අහිමි වෙච්ච වෙලාවකනේ. එහෙනම් තීන මිද්දයක් නැති වුණාම ඔන්න නීවරණ යටපත්. හැබැයි මොහොතයි. දැන් ඔය කමටහනේ නීවරණ යටපත් වුණොත් පමණයි ඔයගොල්ලන්ට අර ශරීරයේ ධාතු ගුණ උණුසුම් සීතල කම්පන තේරෙන්නේ. ඒ අරමුණේ මතක තියාගන්න, මේ පටලෝ ගන්න එපා. මම මේ කියන්නේ දැන් නීවරණ හටගන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන එක අරමුණක. දැන් අපේ කමටහන තියෙන්නේ කායික අරමුණක. කයෙන් එන සියලුම අරමුණුත් නෙවෙයි, වංකකුලය පොළොවේ වදිනකොට ඒ පොළොව හා වංකකුලේ පාදයේ ස්පර්ශයෙන් ඇති වෙන අරමුණේ නීවරණ තියෙනවා. නීවරණ හරි මොන හරි මේවා ඇති වෙන්නේ. එතකොට දැන් ඒව ඇහෙන් එන අරමුණෙන් අහක් වෙනව නෙවෙයි, මේ කනින් එන අරමුණෙන් අහක් වෙනව නෙවෙයි, දිවෙන් එන අරමුණෙන් අහක් වෙනව නෙවෙයි, මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණෙන් අහක් වෙනව නෙවෙයි. අර කමඨහනට අදාළ අවස්ථාවේ පවතින අරමුණේ තමයි මේ නීවරණ යටපත් වෙන්නේ. තේරුණානේ? දැන් ඒක බලගතුයි. ඒකත් බලගතුයි. ඉතින් තව ඔක බහුලීගත කරනකොට තමයි අනිකුත් ඉන්ද්‍රියන් වල අනික ඉන්ද්‍රියම් කමඨහනට ගන්නෑ අපි. අනික ඔහේ සාමාන්‍ය විදිහට භවනා කරනකොට අනික ඉන්ද්‍රියන් වලත් බලය අහිමි කරනවා. දැන් මේ විදිහට තමයි අපේ මේ භාවනාව ඉස්සරහට යන්නේ. නිදිමත ඉක්මපු අවස්ථාවක තමයි තීන මිද්දේ බලය අහිමි වෙච්ච තැනකදී තමයි නැත්නම් නීවරණ යටපත් වෙච්ච තැනකදී තමයි කායික අරමුණක ධාතු ගුණ ඉක්මතු වෙන්නේ. ඒක ධර්මානුකූල විදිය. දැන් නීවරණ වලට බලය නැවත ගණ්ඩ කරන උපක්‍රමයේ තමයි අර ධාතු ගුණ වලට ඇලීම හා ගැටීම. ගන්න මේක බලගතු නීවරණ දෙක තමයි මේ යුද්ධයට එන්නේ හැමදාම. ධාතු ගුණේ කැළුනොත් ඒ බලගතු වෙනවා කාමච්ඡන්දේ. දා ඊගායන් තීන මිද්දේ බලගතු නැහැ. අනික්ව බලගතු නැහැ. බලගතු වෙන්නේ මොනවාද? කාම අර ධාතු ගුණේ කැළෙනකොට කාමච්ඡන්දේ, ගැටෙනකොට ව්‍යාපාද. දැන් ඇලීම ගැටීම නැතුව භාවනාව සිදු කරන්න තමයි අර මෝඩයා වගේ අරක බහුලීගත කරන්නේ. එතකොට මේ බලය අහිමි වී යනවා. ටික ටික නීවරණ නැති මනසක් ලැබෙනවා. නීවරණ නැති වුණා කියලා නිවන් දකින්නේ කවුරුවා? නීවරණ නැති මනසක් ලබා ගන්න ශික්ෂාව තමයි සමාධි ශික්ෂාව. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාමයේ තියෙනවා නීවරණ යටපත් වෙනවා. සම්මා සංකප්ප තියෙනවා. නීවරණ යටපත් වෙච්ච තැන සංකල්පනා සම්මා සංකප්ප හැම විටම. හැබැයි කාමාවචර ස්වરૂපයක් නෙවෙයි මෙතන තියෙන්නේ, ධර්මානුකූල රූපාවචර ස්වરૂපයක්. හැබැයි රූපාවචර ස්වરૂපයේ මනසක් කිව්වට රූපාවචර ධානය නෙවෙයි. රූපාවචර ධානය කියන කතාවක් නෙවෙයි. සතිපට්ඨාන භාවනා වඩලා ධානය ලැබෙන්නේ කාටෝ? මේක විපස්සනා භාවනාව. එකින්ද නැත්නම් දැන් මම භාවනා ගියාදෙයි අද ගෙදර යනකොට ඉන්නේ පවන්දලි හාමුදුරන්ට කියලා යයි උපාසගම්මලා හාමුදුරේ මට හතරවෙනි ධ්‍යානය ලැබුණා නේ. මහා බ්‍රහ්මියත් කතා කරන්නේ. ඉතින් ඒ වගේ වෙන්න බෑ. ඒ වගේ නික රංගපාණ්ඩියන් දෙපා. මේ කරන භාවනාවේ සමත භාවනාවක් නෙමෙයි. මේක ওই විකාර වෙන්න බෑ. වුණාද වැරදි. ඔය නීවරණ වලින් හදපු එක. නීවරණ යටපත් වෙලා නෙමෙයි පිස්සු වැඩ වෙන්නේ. දැන් ඒක නිසාවෙන් දැන් පැහැදිලි ඇති අපේ භාවනාවෙන් මොකද්ද ඔය තීන මිද්දය? නිදිමත කිය ඉක්මවන්න කියන කතාව මං කිව්වේ ඒක තමයි. කවුරු හරි කෙනෙක් ආධුනිකයෙක් විදියට මුලින්ම භාවනා කළා, භාවනා කාලයේදී නිදිමත ආවනම් සක්මනේදී සතුටු වෙන්න කරපු විදිය හරි. දැන් තියෙන්නේ අපිට තව ඒ භාවනාව බහුලීගත කරලා ඕක ඉක්මවන්නයි. එතකොට භාවනාව ඉතරරි ඉන්නේ. දැන් ඊට පස්සේ අපිට ඒක වුණා කියලා භාවනාව 100% අසාර්ථක වුණා නෙමෙයි, අපේ සමාධි ශික්ෂාව එක අරමුණකට ගන්න හැකියාව ලැබුණා කියන එක. එක අරමුණකට, කයේ එක අරමුණකට ඒ ඇති. ඊට පස්සේ ඕකම බහුලීගත කිරීම තුළ තව හිමින් හිමින් මේ தත්ත්වය අපිට දිනු කරන්න පුළුවන්. ඉතින් කාල වේලාව ගිහිල්ලා තියෙනවා. එතකොට අද දවසේ අපි පැහැදිලි කරලා දුන්නේ නීවරණ ගැනයි. ඒක බාධකයක්. නීවරණ කියන අමුතු දෙයක් නෙමෙයි, මානව හිමිකම්. ඔය නඩු දාන්නේ ඔක්කොටම ඔන්න ඔය හිමිකම් පහ අල්ලගෙන තමයි. බ්‍රහ්ම හිමිකම් නෙමෙයි. මේ හිමිකම නැත්තේ සත්තු නැති සත්තු බ්‍රහ්ම. බ්‍රහ්මයාගේ නෑ නීවරණ පහ. සක්‍රීය නෑ. ඉතින් ඔයගොල්ලන්ට ඔය ටික ටික භාවනාව දියුණු වෙනවා නම් ඔය කාමච්ඡන්දේ බලය අඩු වෙනකොට මොකද වෙන්නේ? බ්‍රහ්මචර්යාව වැඩි වෙනවා. බ්‍රහ්මචර්යාව කියන්නේ බ්‍රහ්මයන්ගේ හැසිරීම. ඔවද නොදන්න උපාසක උපාසිකාවන්ගේ භාවනා වඩනකොට මනුස්ස චර්යාව වැඩි වෙනවා. ඒක රඟපෑම. ඒ රඟපාන්නේ ඔය කාමච්ඡන්දේම. ඒක හින්දා ධර්මයේ සත්‍යය හරියට දැනගෙන ඉස්සරහට යන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ වචනේ ගරු කරන්න ඕනේ. තමන්ගේ தත්ත්වේ තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම හැම දෙයකටම අවශ්‍ය භාවනා කමටහන විතරක් නෙමෙයි, මේකට අවශ්‍ය ධර්ම කරුණුත් එක්කයි අපි පැහැදිලි කරගෙන ගියේ. ඉතින් මේ පින්වතුන්ට මේවා මේ හැම එකක්ම කියා දෙන්නේ මේ තනියෙන් රට කොහේ වුණත් කමන්නේ, ජීවත් වෙන්නේ කොහේ වුණත් කමන්නේ, බුදුහාමුදුරන්ට අවශ්‍ය මිනිස්සෙක් වෙන්න. මනුස්සත්වයේ උනේ ඒ தත්ත්වය අපි හැමෝටම තියෙනවා. අපිට තියෙන්නේ එතකොට ඒ මනු ඉන්නේ තැන නෙමෙයි වැදගත්. පුහුණුවට ලබා දෙන තැන. පුහුණුවේන ගෞරවයයි. පුහුණුවේ තියෙන කැමැත්තයි, පුහුණුවේ තියෙන සද්ධාවයි. ඒක ඒක නිසාවෙන් මේ හෙට දවස තුලත් මේ විදිහට අමාරුවෙන් හරි මේ දේ පුහුණු වෙලා තමන්ගේ නිවසේ තමන් කරන හැකියාව එක්ක මේ භාවනාව එකමුතු වෙයි. ඒ එකමුතු වෙනකන් හැකි තරම් දුරට උත්සාහ ගන්න. ඊට පස්සේ නිකම් භාවනාවයි ජීවිතයයි දෙකම එකක් වෙයි. මේ ක්‍රමයේ අනේක ලේසි ගියුට එහෙම නැතු මේ සමත භාවනා එක්ක යන්න ගියොත් Tamanṭa ඔය කියන එකක්වත් කරන්න බැරි වෙනවා. මොකද නීවරණ යටපත් වුණාට පස්සේ මානව හිමිකම් අහිමි වෙනවා. අහිමි වුණාම කිසි දෙයක් කරන්න බෑ. තව මිනිස්සේ පේන්නත් බෑ. මේ ඔක්කොම ඔය වටිනාකම් අපිට තියෙන නීවරණ එකයි. ඒකින් ද මේ භාවනාවේ ප්‍රඥා ත්‍ීක්ෂාවත් එක්ක යන්නේ. එතකොට නීවරණ වලින් මං කියවන ගෝවා වෙච්ච කෙනාට නීවරණ වල බලපෑම තියෙනවා. සකදාගාමි වෙච්ච කෙනාටත් තියෙනවා. නීවරණ නැති කෙනෙක් ඉන්නවා නම් අනාගාමි කියලා කිව්වනේ. ඒකට බුදුහාමුදුරගේ ශ්‍රාවකයන්ට යන්න පුළුවන් ගමන නීවරණ යටපත් කරන්න පුළුවන්. එක පැත්තකින් ශ්‍රාවකෙක් විදිහට නීවරණ වලින් වැඩ ගන්න පුළුවන්. අන්නේ යන ක්‍රමේ තමයි ගිහියෙකුට වඩාත් යෝග්‍ය. ඒ විදිහේ භාවනාවක් තමයි ඔය කුරුදු වෙන්නේ කියලා කරන එක ගැන විශ්වාසය, තමන් වඩන්න යන භාවනාව ගැන කැමැත්ත ශ්‍රද්ධාව වැඩි කරගන්න. එහෙම නැති වුණොත් ඔය පංච නීවරණ ඔයගොල්ලෝ දපණි දා ගන්නවායි. ඒක අනිවාර්යයි. නීවරණ වංචනිකයි. නීවරණ කියන්නේ මානව හිමිකම. තමන්ගේ හිමිකමයි. ඒ හිමිකම අහිමි වෙන්න දෙන්නේ නැහැ කවුදාවත්. එකින් දරුණු සතුරෙක් එක්ක සටනක් අපි යන්නේ. ඒ සටන ජය ගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාවත් අවසන් කරනවා. එතකොට අපිට තියෙන්නේ තව එක දවසයි. අද හතරවෙනි දවස අවසන් වෙනවා. පස්වෙනි දවස තුලත් මේ පුහුණුව දීර්ඝ කරලා ඉදිරියට යන්න මහන්සි ගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.